පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මුගපක්ක කියන ජාතක කතාවයි. අද අවසාන දේශනාව. අපේ මහබෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේම දේශනා කළේ. ඒ කාරණාව ඇතුළේ අපේ ජීවිතවලට තවත් විශේෂ කරුණු රාශියක් එයින් එකතු කරගන්න තිබුණා. පහුගිය ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුනේ තේමිය පණ්ඩිතයන් ගිහි ගෙදරින් නික්මුණ හැටි විශේෂයෙන් සිහිපත් කරලා තේමිය කුමාරයාට තමන්ගේ පිය මහරජුරු නැවත වතාවක් වනාන්තරයට ඇවිල්ල රජවෙන්ඩ ආරාධනා කරහම ඒ රාජ්‍යත්වය නැවත නැවතත් ප්‍රතික්ෂේප කළා. තමන් මුණගැහෙන්ඩ ආපු පිය රජ්ජුරුවන්ට ජීවිතය පළවෙනි වතාවට කතා කරලා ආරාධනාවක් කළා මේ පණවලා තියෙන ආසනේ වාඩි වෙන්න කියලා. තමන්ගේ පුතාට කොයි තරම් ගෞරවයක් තාත්තගේ හිතේ තියෙනවද ඒ පණවපු ආසනේ වාඩි වුණේ නැහැ. එහි වාඩි වෙන්නේ නැති නිසා කොලාතු කඩලා ඒ කොලාතු වලින් ආසනයක් හදලා දුන්නා මේ කොළ මත වාඩි වෙන්න කියලා. ඒ මත වාඩි වුණෙත් නැහැ. රජ්ජුරුව බිමම වාඩි වුණා. පළවෙනි වතාවට තමන් විසින් සකස් කරපු ආහාරය තමන්ගේ තාත්තට ගෙනල්ල දුන්නා. ඒ ආහාරය තමයි තම්බගත්ත ලුණුත් නැති ඇඹුලුත් නැති ගිතෙල් මිශ්‍ර නැති කරකොල. රජ්ජුරුව සඳහන් කළා පුතනුවනි මේ කරකොල මගේ ආහාර නෙමි. ඇල් හාල් බතුයි මසුයි තමයි මගේ ආහාරය. මට මෙව්ව එපා. නමුත් අහනව තේමිය කුමාරයාගෙන් මේ ලුණු ඇඹුල් නැති තම්බගත්ත කොළ අනුභව කරලා ඔය තරම් ලස්සනට ඉන්නේ කොහොමද කියලා. ලස්සන වෙන්න විවිධ පෝෂණීය ආහාර අවශ්‍යයි කියලා අපි නොයේක් ජාති අනුභව කරනවා. නොයේක් විටමින් වර්ග අරගෙන පාවිච්චි කරනවා. හමේ පැහැය රඳවගන්ඩ, ඇස්වල පැහැය රඳවගන්ඩ, කෙස්වල පැහැය රඳවගන්ඩ අපි නම් කොච්චර දේවල් කරනවද. නමුත් ඒ මොකවත්ම නැතුව ගුණයි ප්‍රනීතයි කියන ආහාරත් නැතුව ලුණුත් ඇඹුලුත් නැති කරකොල තම්බලා අනුභව කරලා මේ කුමාරයා මේ තරම් ලස්සනට ඉන්නේ කොහොමද? පියරජ්ජුරුව එහෙම ආපුවාම පියරජ්ජුරුවන්ට අපූරු උත්තර කීපයක් දුන්නා. මහරජතුමනි, මනාව අතුරන ලද තන ඇතිරියේ හුදකලාව මං ජීවත් වෙනවා. මනාව අතුරලා සකස් කරපු තන කොළ ගොඩක් උඩ ඉතාමත්ම නිදහසේ කාය විවේකය ඇතු මම සැතපෙනවා. මට චිත්ත විවේකයක් තියෙනවා. මොකද්ද මේ කාය විවේකය කියලා කියන්නේ? තවත් කෙනෙක් ළඟ නැති එක. තව කෙනෙක් ළඟ හිටියොත් කොහොමත් කාය විවේකයක් නැහැ. අඩු තරමේ කතා කරන්නවත් වෙනවා. අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙනවා. අප උපස්ථාන කරන්න වෙනවා. යමක් ගෙනත් දෙන්න කිව්වොත් ගෙනත් දෙන්න වෙනවා. නමුත් තමන් ගාව කවුරුවත්ම නැත්තම් වැඩ පවරන්න කෙනෙකුත් නැහැ. වැඩ කරන්න වෙන්නේත් නැහැ. අඩුම තරමේ වචනයක්වත් වියදම් කරන්න වෙන්නේ නැහැ. කායි විවේකය. ඒ කායි විවේකයෙන් මේ තන පැදුර මත බොහොම නිදහසේ මම සැතපෙනවා. බොහොම නිදහසේ මම ජීවත් වෙනවා. එසේ එකලාව ඉන්න මගේ ශරීරයේ බොහොම පැහැපත්. තරහ යන්නෙත් නැහැ. ඊරිසියාවක් හිතෙන්නෙත් නැහැ. කේන්ති ගියහමත් පුද්ගලයා දුර්වර්ණ වෙනවා. ඊරිසිය කරන්න ගත්තාම ශරීරයත් එක වෙනස් වෙනවා. කවුරුවත්ම ළඟ නැත්තං තරහ ගන්න කෙනෙකුත් නැහැ. ඊරිසිය කරන්න කෙනෙකුත් නැහැ. එහෙනම් මගේ රුවලස්සනේ ඒක රහසක් තමයි ඒක. ඊළඟට සඳහන් කරනවා මහරජ කඩු මැද හාත්පස වටකරගත්ත ආරක්ෂකයෝ මට නෑ. එම නිසාම සුවසේ සයනය කරනවා. එයද මගේ ශරීර වර්ණයට හේතුවක්. ඒ කියන්නේ මාව ආරක්ෂා කරන්න පිරිසකුත් නෑ. ඒ කියන්නේ තමන්ට කිසි බයක් නෑ. කඩු අරගෙන රෑ එළි වෙනකම් අවදීන් පිරිසක් යමෙක් ආරක්ෂා කරනවා නම් ඒ එහෙම කරන්නේ ඒ පුද්ගලයාට ජීවිත අනතුරක් තියෙන නිසා. ජීවිත බයක් එළඹිලා තියෙන නිසා. මහරජෙකුට ඕන තරම් එහෙම කරදර එළඹිලා තියෙන්න පුළුවන්. එදත් අදත් ඒ නිසා රජවරු ගමනක් යනකොට ඉදිරියෙන්ුත් පිටිපසිනුත් රජු පෙරටු කරගත්ත පිරිසක් ඉන්නවා. දෙපසිනුත් රජු පෙරටු කරගත්ත පිරිසක් ඉන්නවා. ඒ අයට මැදි වෙලා තමයි රජු ගමන් යන්නේ. විශේෂිත මැති ඇමතිවරු ඒ අයත් එහෙමයි. තේමිය කුමාරයා සඳහන් කරනවා මට කිසිම බයක් උපද්‍රවයක් නැති නිසා මාව ආරක්ෂා කරන්න කඩු ගත්ත කෙනෙක් ආයුධ අමෝර ගත්ත කවුරුවත්ම නැහැ. මම හරි නිදහසේ ඉන්නවා. ඒ නිසා මගේ ශරීරයේ මේ තරම් පැහැපත්. ඊළඟට සඳහන් කරනවා මහරජතුමනි පසුගිය දේවල් ගැන හිතලා මං තැවෙන්නෙත් නැහැ. පිනතුනි පහුගිය දේවල් ගැන හිතලා අපි කොයි තරම්නම් කනස්සල්ලට පත් වෙනවද? මේක නොකලනම් කොච්චර හොඳද? එහෙම නූනනම් කොච්චර හොඳද? එදා මම එතෙන්ට නොගියනම් කොච්චර හොඳද? මේ වගේ කීයක් දේවල් ගැන හිත හිතා අපි දවසේ පසුතැවෙනවද? ඊළඟට සඳහන් කරනවා අනාගත දේවල් ගැන හිත හිතා තැවෙන්නෙත් නැහැ. අපිට අනාගතය ගැන කොච්චර බලාපොරොත්තු තියෙනවද? මෙහෙම කළොත් මෙහෙම වෙයිද? අහවල් විභාගේ පාස් වෙයිද? මට රැකියාව ලැබෙයිද? අහවල් තැනට ගියහම ඒ අය මාව පිළිගනීද? මට හොඳ විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයිද? අපේ දරුවෝ අපි වයසට ගියහම අපිට සලකයිද? මේ ආදි වශයෙන් කොච්චර දේවල් අනාගතය ගැන හිතන්න තියෙනවද? සමහර දේවල් ගැන හිතල සතුටු වෙනවා. සමහර දේවල් ගැන හිතල පසුතැවෙනවා. වැඩිපුර තියෙන්නේ පසුතැවීම විතරයි. එහෙනම් මට එහෙම දෙයක් ගැන කල්පනා කරන්නත් නෑ. ඊළඟට සඳහන් කළා ඒ වෙලාවට ලැබුණ දෙයින් මම සතුටු වෙනවා. දවල්ට කන්නේ මොනවද? රෑට කන්නේ මොනවද? හෙට උදේට මොනවද කෑමට ගන්න? එහෙම කිසිම දුකක් මට නෑ. මේ දැන් මට ආහාරයට යමක් ලැබුණ නම් ඒක මොනවද මම ඒක අනුභව කළා. රසද ගුණද එමකවත් හිතුවේ නෑ. හෙට කෑම ලැබෙයිද නැද්ද කියන කාරණාවක් ගැන මගේ හිතේ ප්‍රශ්නයක් නෑ. මොනවානමුත් බැලඳු ලැබුණොත් වළඳනවා. නෑ කියලා වුණත් අඬ දබර කලකෝලහල කරන්න යන්නේ නෑ. ඒ තරම්ම නිදහසේ ඉන්න නිසා මගේ ශරීර වර්ණය මේ විදිහට පවතිනවා. ඊළඟට සඳහන් කළා නොලද නොකළ දේවල් ගැන තැබීමෙන් අනාගතයෙහි ලබාගැන්නෙමයි ලෝබයෙන් පසු තැවීමක් නිසා මට එහෙම දෙයක් නෑ. නොලද දේවල් අනාගතයේ ලැබෙයි. නොකළ දේවල් අනාගතයට කරන්න ලැබෙයි. අනාගතයෙහි මේ දේවල් ලබාගන්නවා කියලා ලෝභයෙන් පසුවීමක් මට නෑ. යමෙක් එහෙම හිතනවන ඒ අඥානියෝ අන්න එහෙම අනාගතය ගැන හිත හිතා යමෙක් පසුතැවෙනවද, අතීතය ගැන හිත හිතා පසුතැවෙනවද, වර්තමානය ගැන බලාපොරොත්තු දල්වගෙන ඉන්නවද, ඒ අයි හරියට කොයි වගේලුද බට දණ්ඩක් කපලා අව්වට දාහම. සාමාන්‍යයෙන් බට දඬු කොළපාටයි. අව්වට දාහම බොහොම ඉක්මට වේලෙනවා. වේලිලා අර ලස්සන පාට නැතුව යනවා. එහෙනම් මේ අතීතය ගැන පසුතැවෙනවා, අනාගතය ගැනත් පසුතැවෙනවා, බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා, වර්තමානය ගැන පසුතැවෙමින් ඉන්නවා. මට එහෙම දෙයක් නැති නිසා මගේ ශරීර වර්ණයේ කිසි වෙනසක් නැහැ. නමුත් අතීතය ගැන පසුතැවෙන අය බොහොම වේගින් තමන්ගේ ශරීර වර්ණය ෂය කරගන්නවා. ඇයි දුක? දුක තියෙනවා, ද්වේෂය තියෙනවා, දැවීම පිච්චීම හැමදේම ඒ ඇතුළෙ තියෙනවා. මේ කනස්සල්ල කියන එක කවදාවත් අපිව යහපතට ගෙනියන්නේ. මට එහෙම කිසි දෙයක් නැති හින්දා මම එදත් අදත් හෙටත් සතුටින්ම තමයි ඉන්නේ. ආන් ඒ සතුට මගේ ජීවිතයේ මේ වාගේ පිරිසිදුව තියලා තියෙනවා. මගේ ශරීර වර්ණය රැකලා දීලා තියෙනවා. මේ විදිහට කරුණු දක්ව දක්ව පියමහ රජුරුවන්ට කාරණා පැහැදිලි කරනවා කොහොමද මේ ලස්සන රූපේ තියෙන්නේ කියලා. පින්නතුනි ඊළඟට මහරජතුමා මෙතනදීම නැවත කල්පනා කරනවා මගේ පුතා අභිෂේක කරලා ආපහු සැරයක් රාජ්‍යයට අරගෙන යන්න ඕන කියලා. එහෙම හිතලා ආයෙත් යෝජනාවක් කරනවා. පුතේ මම ඔබට ඇත් බලෑනියක්ද දෙනවා, අශ්ව බලෑනියක්ද දෙනවා, රිය බලෑනියක්ද පා බලෑනියක්ද දෙනවා. ඒ කියන්නේ සිව් රඟ සෙනගක් මං උඹට දායාද කරනවා. පුතේ සර්වාලංකාරයෙන් විභූෂිත වෙච්ච අන්තඃපුරයේද මං උඹට දෙනවා. එහි පරිභෝග කරන්න සැප විඳින්න උඹට අවස්ථාව තියෙනවා. පුතේ නැටීමෙහි දක්ෂ, ගායනාවේ දක්ෂ, වාදනයෙහි දක්ෂ, කතාවෙහි චතුර, කාමයෙන් සිත් උද්වීපනය කරන තරුණියන් මං උඹට දායාද කරලා දෙනවා. අනිත් රටවල්වල රජවරුන්ගේ කන්‍යා ලඳුන් මං උඹට ගෙනල්ලා දෙනවා. තවත් නොයෙක් සැප සම්පත් අඩු නැතුව උඹට සපයනවා. තරුණ වයස, සැප සම්පත් විඳින්න තියෙන කාලි. ඒ නිසා පුතේ වෙනත් රජවරුන්ගේ රූපත් කන්‍යාවියන් ඔබට ගෙනල්ලා දෙන්න මං පොරොන්දු වෙනවා. පුතේ උඹ තරුණෙක්, යෞවන වයස ඉක්මවල නැති කෙනෙක්, නව යෞවන් වියෙහි පසුවෙන කෙනෙක්. ඒ නිසා ඔබ රාජ්‍ය බාර අරගෙන රාජ්‍ය කරන්න කැලෑවට වෙලා අරණ්‍යට වෙලා මේ ගත කරන ජීවිතයේ තේරුම මොකද්ද? පින්නතුනි එතන සඳහන් කළා යොද ඇතුන් දස දෙනෙකුගෙන් යුක්ත වූ ඇත් බලෑනිය, විශේෂයෙන් යුද්ධයට දක්ෂ ඇත්තු දහ දෙනෙක් අන්තර්ගත ඇත් බලෑනිය. ඒවගේම ඒ සඳහා සූදානම් කරපු රථ, යුද්ධයට සූදානම් කරපු රථ සහිත රථ බලෑනියක්, තවත් නොයෙක් සැප සම්පත් මුල් කරගත්ත බොහෝ වස්තුූන් දායාද කරල දෙනවා. ඒ සියල්ල භුක්ති විඳිමින් තරුණ ජීවිතයේ රාජ්‍ය භාරාරගෙන සැප විඳින්න කියන එක තමයි මහරජ්ජිරුවන්ගේ ඉල්ලීම. මේ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ නැත්තං මහරජ්ජිරුවන්ගේ පුතා රජ්ජිරුවන්ට හොඳ බණක් කියනවා. තේමිය පණ්ඩිතයන් මහරජ්ජිරුවන්ට කරපු අනුශාසනාව තමයි මෙතන ඉඳලා සඳහන් කරලා තියෙන්නේ. සඳහන් කරනවා මහරජතුමනි, තරුණ කාලයේ බ්‍රහ්මචරියාවේ හැසිරිය යුතුයි. බ්‍රහ්මචරියාවේ හැසිරෙන කෙනා තරුණෙක්, තරුණයාට පැවිද්ද සුදුසුයි. මෙව මෙය ඍෂිවරු විසින් වර්ණනා කරලා තියෙන. පැවිද්ද සුදුසු කාටද? තරුණයන්ට. බ්‍රහ්මචරියාව සුදුසු කාටද? තරුණයන්ට. තරුණ වයසේ බ්‍රහ්මචරියාවේ හැසිරිය යුතුයි. තරුණ වයසේ පැවිදි ගුණ දහම් සම්පූර්ණ කළ යුතුයි. පින්නතිනි, බ්‍රහ්මචරියාව. අපි උපෝසත සිල් සමාදන් වෙනකොට අබ්‍රහ්මචරියාවේරමණී සික්ඛාපදං කියලා කියනවා. ඇයි මේ අබ්‍රහ්මචරියා කියලා කියන්නේ? බ්‍රහ්මචරියාවෙන් වෙන් වුණ ක්‍රියාවක් නොකරනවා. බ්‍රහ්මෙක් වගේ ඉන්නවා අබ්‍රහ්මෙක් වගේ වෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් නොවී ඉන්නේ. බ්‍රහ්මචරියාවේම හැසිරෙනවා. ඒ කියන්නේ කායික සංසර්ගයක් නැතුව ජීවත් වෙනවා කියන එක. තරුණ වයස ඒකට බොහෝම යෝග්‍යයි. එතන තියෙන්නේ මනාව අත්හැරීමක්. ඉන්ද්‍රියන්ට ප්‍රාණය තියෙන වෙලාවි, ඉන්ද්‍රියන්ගේ ශක්තිය තියෙන වෙලාවි, ඒ ඉන්ද්‍රියන් අත්හරින්ට දක්ෂපු කෙනා තමයි හැබෑම දක්ෂය. අප්‍රාණික වෙච්ච ඉඳුරන් ඇතිකල්හි අබ්‍රහ්මචරියා සමාදන් වෙන එක තරන් අමාරු නෑ. එනම් වීර්යවන්තයා තරුණ කාලයේම බ්‍රහ්මචරියාවේ හැසිරෙනවා. අන්න ඒ නිසා තරුණයන්ටම පැවිද්ද සුදුසුයි කියලා තාත්තට කියනවා. තරුණ වූයේ බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නේය, බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නා තරුණ වන්නේය. තරුණයා බ්‍රහ්මචරියාවේ හැසිරෙනවා, බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නා තරුණ වෙනවා. මේ පිළිබඳව විශේෂ කාරණාවක් උදයබද්ධ ජාතක කතාවෙත් පැහැදිලි කරනවා. යමෙක් බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නේද එහි ආනිසංස හැටියට දීර්ඝ කාලයක් ඔහුගේ තරුණ පෙනුම රැඳිලා තියෙනවා කියලා. ඒක උදයබද්ධ ජාතකයෙන් වෙනම විශේෂ විස්තර කරනවා. බ්‍රහ්මචරියාවේ හැසිරෙන අයගේ තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැඳිලා තියෙනවා. මෙතන සඳහන් කරනවා තරුණ වූයේ බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නේය, බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නේද ඔහු තරුණ වන්නේය. බ්‍රහ්මචරියාවේ මම හැසිරෙමි, මට රාජ්‍යයෙන් පලක් නෑ පියාණෙනි කියලා. ඊළඟට සඳහන් කළා මෑණියනි පියාණෙනි, ප්‍රිය වදන් කියන්නා වූ, දුකසේ ලබා ගන්නා වූ ප්‍රිය පුතුන් මහලු වියට නොපැමිණීම මරණයට පත්වෙනවා. බොහෝම ප්‍රියවදන් කතා කරනවා. හුරතල් විදිහට කතා කරනවා. බොහොම ලෙංගතුකමින් සෙනෙහසින් ළඟම ඉන්නවා. ඉතාම දුකසේ දරුමල්ලු හදල වඩල ලොකු මහත් කරලා පෝෂණය කරලා ඒ දරුවෝ දිහා බලල සතුටු වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම හදාපු දරුවෝ මහලු වෙන්න කලින්ම මෙරිලා යනවා. ආයුෂයාගේ පරතරයට ගිහිල්ලා මැරෙනවා කියලා කතාවක් නැහැ. තමන් අරගෙන ආපු ආයුෂයේ පරතරයට යනවා. ඒ ආයුෂයේ කෙරවල ළමා කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, මැදි වියේ වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මහලු වියට නොයාම ඔවුන් මෙරිලා යනවා කියලා. මහ බෝසතාණන් වහන්සේ මේ විශේෂ අනුශාසනා විදි පැහැදිලි කරනවා. තරුණ වූ මනා පෙනුමක් ඇති කුමාරියන්. කඩා දමන උනරිකිලිසේ මාරයා විසින් අරගෙන යනවා. ඉතාම ලස්සන ප්‍රිය මනාප පෙනුමක් තියෙන තරුණ කුමාරිකාව. බලාපොරොත්තු නැති වෙලාවක මාරයා අරන් යනවා. හරියට නිකං කඩල්ල දාන උනරිකිලි වගේ. උනගස්වල කඳ මැද්දෙ තැන් තැන්වල පොඩි පොඩි දළු තියෙනවා. ඒ දළු කඩන්ඩ හරිම ලේසි. කෙරවලින් අල්ලලා නමපු ගමන් කැඩෙනවා. පහසුවෙන් කැඩිල යනවා වගේ ඉතාම තරුණ ළඳුන් මාරයා ඉතාම පහසුවෙන් ගොදුරු කරගෙන අරගෙන යනවා. තරුණ වූ ස්ත්‍රීහුද තරුණ වූ පුරුෂයෝද මරණයට පැමිණෙන්නේමය. එබඳු ජීවිතයක් කවරනම් පුරුෂයෙක් මම තරුණෙක් යැයි විශ්වාස කරනවාද? ඕනෑම වෙලාවක මරණයට යන්න පුළුවන්න. එහෙම මැරෙන මිනිස්සු, එහෙම මැරෙන ස්ත්‍රීන් තරුණ වයසම මැරෙනවා නම් මම තරුණයි කියලා කොහොම කියන්නේද? ආයුෂ ඉවර වෙලයි මැරිලා තියෙන්නේ. ආයුෂයාගේ මහලු බව නිසායි මැරිලා තියෙන්නේ. ඒ හින්දා ඔවුන් කොහොමද තරුණයි කියලා කියන්නේ? වලදිය සිඳී යාමෙන් මාළුවන්ගේ මරණය වන්නේ. පිනතුනි වලක මාළු ඉන්නවා. එහෙම නැත්නම් පොකුණක වැවක මාළු ඉන්නවා. වැවේ පොකුණේ ජලය පිරීලා තියෙන තාක්කල් ඔවුන් හරි සතුටින් ඉන්නවා. හැබැයි අද පොකුණ පිරීලා නම් හෙට මොකද වෙන්නේ? හෙට ටිකක් අඩු වෙනවා. අනිද්දට තව ටිකක් අඩු වෙනවා. ඉන් අනිද්දට තව ටිකක් අඩු වෙනවා. මාසයක් විතර යනකොට සෑහෙන්න අඩු වෙලා. අවුරුද්දක් විතර යනකොට තවත් අඩු වෙලා. දැන් මේ පොකුණේ වතුර අඩු වෙනවා අඩු වෙනවා කියලා කියන්නේ මොකද? මාළුවන්ගේ ආයුෂය කෙටි වෙනවා කෙටි වෙනවා කියන එකයි. වතුර ටික හිඳුනහම උන් මැරිලා යනවා. දවස උදා වෙනවා, නැවත රැවෙනවා. හෙට අලුත් දවසක් උදා වෙනවා, ආය රැවෙනවා. පහුවදාට ආය අලුත් දවසක් උදා වෙනවා. දවස උදා කරමින් දවස ගෙවාලමින් මේ මොකක්ද ඉස්සරහට ඇදින්නේ? අවුරුද්ද ගෙවිල යනවා. දවසින් දවස, දවසින් දවස අවුරුද්ද ගෙවිල යනවා. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද අපේ ආයුෂය ගෙවිල යනවා. දවසින් දවස ගෙවෙන්නෙත් ඒ ආයුෂයම තමයි. තත්පරයෙන් තත්පරේ පැයෙන් පැය ගෙවෙන්නෙත් මගේ ආයුෂයම තමයි. එහෙනම් පොකුණේ වතුර අඩුවෙන්ඩ අඩුවෙන්ඩ අර සත්තුන්ගේ ආයු කාලය අඩුවෙනවා වගේ ගත වෙන තප්පරයක් විනාඩියක් පැයක් දවසක් සුමානයක් මාසයක් අවුරුද්දක් ගාන ඉවර වෙන්නේ මගේ ජීවිතේ. එනම් මගේ ආයුෂය එහෙම ඉවර වෙලා යනවා. තරුණ භාවයෙන් ඇති වැඩි කුමක්ද කියලා අහනවා. එහෙම ආයුෂය ගෙවෙනවා නම් ඒ තරුණකමේ ඇති වැඩිම කද්ද? ලෝවැසි පුද්ගලයන් නිරන්තරයෙන්ම පහරණ ලද්දේවි, නිරන්තරයෙන් පිරිවරණ ලද්දේවි. ආයුෂ දිවාරාය නිරතුරුවම ඉවත් වන කල්හි මා රාජාභිෂේකයෙන් කුමක් කරන්නද? මාව පිරිවරා ගත්ත රටවැසියෝ ඉන්නවා, ලෝකවාසීන් ඉන්නවා. ඔවුන් මාව පිරිවරාගෙන හිටියත් මගේ ආයුෂයේ දවසින් දවස ගෙවෙනවා නම් ආරක්ෂකයන් පිරිවරා ගත්ත, රටවැසියන් පිරිවරා ගත්ත මේ රජකමේ ඇති තේරුම මොකද්ද? දවසින් දවස මනලං වෙන්නේ මරණයට නම්. මේ මහ බෝසතාණන් වහන්සේ අපූරු බණක් තමන්ගේ තාත්තට කියනවා. ඊළඟට සඳහන් කරනවා, ලෝවැසි සත්වයෝ වැඩ බලන්නේද කවරෙකු විසින් පිරිවරණ ලද්දේද? කුමක් නම් නොසිස් වන්නේද? හිස් නොවෙන්නේ මොකක්ද? එනිසා සඳහන් කළා, ලෝවැසි සත්වයෝ වැඩ බලන්නේද? කවුද පිරිවරාගෙන ඉන්නේ සත්වයා? දවසින් දවස සත්වයාට හිස් වෙන්නේ මොකක්ද? සඳහන් කළා, දවසින් දවස හිස් වෙන්නේ තමන්ගේ ආයුෂය. දවසින් දවස හිගවෙන්නේ තමන්ගේ ආයුෂය. ලෝ වැසියා මාරයා විසින් මැඩලනු ලබන්නේ. මේ ලෝකෙ ඉන්න හැම සත්වයාම මාරයා විසින් මැඩලනවා. ජරාව පිරිවර කොට ඇත්තේය. අපි ප්‍රධාන කරගෙන පිරිවරාගෙන ඉන්නේ ජරාවයි. මොකද්ද මේ ජරාව කියලා කියන්නේ? වයසට යනවා. ආයුෂයේ පිරිහෙනවා, වයසට යනවා. ආයුෂයෙන් යමෙක් නොසිස් වන්නේද මහරජය ඒසේම දැනගන්ට. ජරා මරණ පිරිවරා ගත්ත මේ ජීවිතයේ ඇති පලය මොකක්ද මහරජ? යම්සේ නූල් යෙද වූ කල්හි, පින්නතින නූල් යොදල වස්ත්‍රයක් වියනවා. වස්ත්‍රයේ යම් ප්‍රමාණයක් දැන් වියල ඉවරයි. දැන් අර වියන්ඩ යොදාපු නූල් වලට මොකද වෙලා තියෙන්? සෑහෙන ප්‍රමාණයක් නූල් ඉවරයි. වස්ත්‍රය වියල ඉවරයි, වියන්ඩ යොදාගත්ත නූලුත් ඉවරයි. වියන්ඩ තියෙනෙ තව ටිකයි, නූල් තියෙන්නෙත් තව ටිකයි. එහෙමනම් ජීවත් වෙච්ච කාලි වැඩි, තව ජීවත් වෙන්ඩ තියෙන්නේ බොහොම පොඩි කාලයයි. ආවිශ්‍යය සෑහෙන්ඩ ගෙවලයි තියෙන්නේ. කළ යුතු කටයුතු බොහෝ ඇතත් ආවිශ්‍යය කෙටි වෙලයි තියන්නේ. ඉළඟට සඳහන් කළා, යම්සේ පිරුණු දිය පහර ඉවුරේ වුරුක්ෂයන් මුල් සෝදා බිම හෙලන්නේද? අන්න ඒ වගේ ඒ කාන්තේම ජරා මරණ දෙකින් සත්වයා ගසාගෙන යනවා. පුද්ගලයා ජරාවට පත්වෙනවා, එන්ඩ එන්ඩ වයසට පත්වෙනවා, ශරීර ශක්තිය හීන වෙනවා, ආයුෂ පිරිහෙනවා, මරු විසින් පැහැරගන්නවා. හරියට ගඟේ ඌරෙ තියෙන ගස් ගඟේ වතුරින් මුල් හෝදලා බිමට ඇදර දානවා වගේ ජරා මරණ දෙක කායික ශක්තිය ඉවර කරලයි තියෙන්. ආයුෂයත් ඉවර කරලයි තියෙන්. යම්සේ දිය පහර බැස යන්නේ දෙගම් බොඩ ඇති ගස්වල මුල් සෝදා පෙරලන්නේද, එසේම සත්වයෝද ජරාවෙන් වර්ණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යන් ඇත. සත්වයා ජරාවට පත්වෙන්ට පත්වෙන්ට සත්වයාගේ රුව ලස්සන වර්ණය දවසින් දවස දවසින් දවස හීන වෙලා විකෘති වෙලා යන. ඒකයි ස්වභාවේ. බ්‍රහ්මචරියාව තරුණ බවට හේතුවන්නේ බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා තරුණ කාලි බ්‍රහ්මචරියාව මහත්සේ අගයන්නේ. ඒ නිසා තරුණ කාලෙම බ්‍රහ්මචරියාව වඩන එක බොහොම හොඳයි කියල සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා, මහරජතුමනි මහසත්වයන්ගේ මේ හැසිරීම කවදාවත් රජකමට යන හැසිරීමක් නැන්නෙමි. සසරින් මිදෙන උතුම් මග හොයන වැඩ පිළිවෙලක් ගැන අනුශාසනා ඇහෙන්ඩ ලැබෙනෝ මිසක් නැවත ගිහිල්ල පංච කාමී සැතපෙන්ඩ සැනසෙන්ඩ මහබෝසතාණන්ගේ කිසිම අදහසක් රජ්ජිරුවන්ට අහන්ඩ ලැබින්නේ. ඒ නිසා මහරජතුමා බෝසතාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා ගිහිගේ විසීමෙහි කලකිරිලා පැවිදි වෙන්ඩම අදහසක් ඇති කරගන්නවා. මම නැවතත් නුවරට නොයමි, මෙහිදීම පැවිදිවෙමි. නමුත් මගේ පුතා නුවරට යන්නේ නම් සේ සතම ඔහුට දෙන්නේ. දැන් රජ්ජුරුව කල්පනා කරනවා, මම ආය රජකම් කරන්න යන්නේ, මම මහණ වෙනවා. හැබැයි පුතා ආපහු නුවර යනවනම් පුතාට මගේ සේසත දෙනවා කියලා කියන්නේ මගේ රජකම පුතාට පවරනවා කියලා. ආයෙත් සැරයක් යෝජනා කළා. නමුත් ඒ යෝජනාවත් එහෙම්මම ප්‍රතික්ෂේප කළා. පින්නතුනි, විශේෂයෙන් සඳහන් කළා, ධනයෙන් පිරුණු අටුකොටුද මුතුමැණික් ආදී ධනයෙන් පිරුණු ගබඩාද වාහනද බලසෙනගද මේ තරම් මනරම් නිවාසද යන සියල්ල මං ඔබට දෙනවා. ඒ අරගෙන ගිහිල්ල සැප විඳින්ද කියලා. දැන් අපේ සසරින් එතරවෙන්ඩ හදන උත්තමයන්ගේ වෙනස මෙතනදි තමයි මනාවපයෙන් සංසාරයට ඇලෙනාය කොහොමද. සංසාරයෙන් මිදෙන්ඩ හදන ප්‍රඥාවන්තය කොහොමද. අම්ම තාත්ත ජීවත් වන ගෙදර එක දරුවෙකුට පවරහම අනිත් දරුව ඔක්කොම මව්පියුත් එක්ක පවාමන අපයි. අපේ ගෙවල් වගේ ගෙවල් නෙමි මේවාගේ මහ මාලිගා අරගන රජවෙලා රජකං කරපංකය හම සසරින් විදෙන්ඩ හදන උත්තමයෝ කියන්නේ මට ඒවගෙන් කිසිම පලක් නෑ කියලා. මට ඒ අවශ්‍යම නෑ කියලා. පුතේ උඹ තාම තරුණයි. තරුණ වයසේ පසුවෙන ඔබ උපතින්ම පළමුවෙහි සිටින තරුණේ. තාම උපතින් තරුණ වයසේ පළමුුවනි තරුණ වයසේ යෙන්නේ. මේ කතාව කියනකොට තේමියකු මාරයට වයිසවුරුදු දාසය. ඔබ තරුණයි ප්‍රථම වයසේ තරුණ වී ඔබෙඉන්නේ. ආන්ගේ නිසා රාජ්‍ය කරන්න ආරණ්‍යත් හරින්ට කෙන කියනවා. නමුත් පින්නතින මෙහෙම මිහිරි වචන. හැබැයි මෙතන මිහිරි වචන කියල කියන්නේ ඒ වචන මිහිරි අපිට. මේ පංචකාමයේ දුකයි කියලා දන්න මහ පණ්ඩිතයන්ට මේ වචන එකක්වත් මිහිරි නෑ. ඉළඟට සඳහන් කළා මිහිරි කතා ඇති රාජ කන්‍යාවියන් විසින් පිරිවරණ ලද දාස දාසීන් සමූහොයාගෙන් පිරිවරණ ලද රාජ්‍යට යන්න කියලා. නමුත් ඒකක් ගැනවත් මහබෝසතාණන් වහන්සේගේ අල්ප මාත්‍ර ඇල්මක් නෑ. තව තව සම්පත් පවරනවා. ඒ පිළිබඳව ලොල්වෙන්න ඇලෙන්ට තව තව වචන රජ්ජුරුව කියනවා. නමුත් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. විනාශ වන්නා වූ යම් ධනයකින් වැඩක් නැත. තාත්තේ කොච්චර ධනය තිබුණත් ඒ ධනය විනාශ වෙනවනං එකින් වැඩක් තියෙනවද. ධනේ විනාශ වෙනවනං ඒ ධනයෙන් වැඩක් නෑ. මැරෙන්න්නා වූ භාර්යාවන්ගෙන් වැඩක් නෑ. තාත්තා ඔය මට පවරන්ඩ හදන ධනයත් දවසක වෙනසෙනවා. ඔය මිහිරි වචන කතා කරන ඉතාම ලස්සන දෙවඟනං වගේ තරුණියුත් දවසක මැරෙනවා. ධනයත් විනාශ වෙනවනං ඒ තරුණ කන්‍යාවුත් දවසක මැරෙනවනං මොකක්ද ඇති ප්‍රයෝජනය කියලා හනවා. චරිතවත් භාවයෙන් යුතු තරුණ බව මරණය විසින් මැඩලනවනං ඒකින් ඇති වැඩක් නෑ. මරණයෙන් කෙරෝල වෙනවනං තේරුවක් නෑ. සදාකාලිකනං ස්තිරනංකමක් නෑ. පිනතින මෙබඳු ජීවිතයක කවරනං ඇල්මක්ද. ජරාවෙන් මරණයෙන් කෙරවල වෙන ජීවිතයට අඥ්ඥානයන් ඇලුම් කරනවා මිස ප්‍රාග්ඥන් ඇලුම් කරන්නේ. හැබැයි ජරාවට පත්වෙලා නැගිට ගණ්ඩ බැරි වෙන කාලයනකං ඉන්න නැතුව තරුණ වයසි ප්‍රාග්ඥියෝ බොහෝසේ ගුණපුරනවා. මොකටද මේ ජීවිතය කියල කියන්නේ. අනාගතයේ උපදින්ට තියෙන ආත්ම ලක්ෂ ගණනක් සුවපත් කරන්ඩ සැලසුම් හදන්ඩ හම්බ කරන්න තියෙන කාලි මේ ජීවිතේ. එක පින්කමක් හරියට කරගත්තහම් අනාගතයේ කල්ප ගණන් සුව සහිතව ගත කරන්න පුළුව. තවත් මහපින්කං බොහෝ සේ කරගත්තහම් නිවන් දක්නා ජාති දක්වා දුකක් කරදරයක් කම්කටුල්ලක් පීඩාවක් හිංසාවක් නොවෙන්ඩ එක මහපින්කමක් හරියට කරල ප්‍රාර්ථනා කරන්න පුළුව. එහෙම කරන්න තියෙන අවස්ථාවක්. මේ ජීවිතයේ දුක් කොච්චර තියෙනවද. මේ ජීවිතයේ නොකැමැති දේවල් වලට කොච්චර මූුණ දෙෙන්ඩ වෙලා තියෙනවද. නමුත් කැමති දේවල් කොච්චර අහිමි වෙලා තියෙනවද. මේ ජීවිතයේ යම් දුකක් තියෙනවද ඒ සියලුම දුක් නැති කරලා. අකමැති දේවල් බැහැර කරලා කැමති දේවල්ම සම්පූර්ණ කර ගණ්ඩ අවස්ථාව හදාගණ්ඩ සංසාරි සුවපත් කරගණ්ඩ ලැබුණනං මට තැන. ඒ මේ ජීවිති. ඒ ජීවිතෙන් ප්‍රයෝජන අරගෙන නිවන් දකින තුරු මේ ජීවිතයේ සුවපත් කරන්ඩ සැලසුම් හදන්ඩ තියෙන හොඳම අවස්ථාව තමයි මේ ලැබිලති. ඒ අවස්ථාවෙන් එතෙන්ට අවශ්‍ය සැලසුම් නොසදා පංචකාම ලෝක අතර මං වෙලා මෙහෙම වේලිලා මැරිල යන පුද්ගලයා අනාගතයේ අදට වඩා ලොකු දුක්කන්ද භුක්ති විඳින කෙනෙ. අදට වඩා හෙට හොඳ වෙන්ඩ ඕනෙන ඒ සඳහා අද වැඩ කරන්න ඕන. සංසාරි කියන්නේ ලෙඩ. ලෙඩාට බෙහෙද්දෙන්ඩ ඕනි සුවපත් වෙන්ඩ මිසක් ලෙඩවෙඩනෙමි. එනම් සංසාරය නැමති රෝගය උත්සන්න වෙන්ඩ මෙතන ඉඳල වැඩ කරන එක නෙමෙයි කරන්න ඕනි. ඒ රෝගය සුවපත් කර ගණ්ඩයි මෙහි ඉඳල වැඩ කරන්න ඕනි. නමුත් එහෙම අය දකින්නේ හරි අඩුවෙන්. පින්නතින මේ කාරණාටික තව විශේෂයෙන් පැහැදිලි කරනවා. මට මරණය පමා නොවන්නේ යැයි මම දනිමි. තාත්තේ මරණය මට පමාවක් නෑ. වහ වහා මරණය මං හොයාගෙන නවා. මරණය විසින් මැඩලන ලද්දා වූ මට පංචකාම සම්පත්තිය ඇල්ම මොකටද? මැරිලා මේ ඔක්කොම දාලා යන්ඩ වෙනවනං ඒ පංචකාම සම්පත්තියෙන් මට ඇති වැඩේ මොකක්ද? එයින්ද මට ඒ පංචකාමයෙන් වැඩක් නෑ. පැසුණු ගෙඩි කොයි මොහොතේ වැටෙයිද දන්නේ? ඒ ගෙඩි මොන මොහොතේ වැටෙයිද කියලා නොදන්නවා වගේ මගේ ජීවිතයේ කොයි මොහොතේ මරුතුරුලට යයිද කියන කාරණාවත් දන්නේ. උදේ දැක්ක දේවල් හවසට නෑ, හවස දැක්ක දේවල් පහුවදාට නෑ. උදේ දැකපු අය හවසට මැරිලා, හවස දැකපු අය උදේට මැරිලා. එහෙමනම් මේ ජීවිතේ ඒ තරම්ම අස්තිරයි. ඊළඟට සඳහන් කළා අදාදම වීරය කටයුතුයි, හෙට මරණය එන්නේ නෑ කියලා කියන්න කිසිම හේතුවක් නෑ. අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුයි. අද කළ යුතු කාර්ය අදම කරන්න. කවුද දන්නේ හෙට මරු වෙන්නේ කියලා? මහා සෙනග කාටවත් මාරයට ඇපයක් නම් ඇපයක් නෑ. ආපු දවසට එක මොහොතක්වත් නෑ යා යුතුමයි. හොරු ධනය ප්‍රාර්ථනා කරයි. මහරජ මම ඒ බන්ධනී මිදුනිමි. මහරජ එන්ඩ මගේ වචන පිළිගන්ඩ, මේ රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නොවී. ඔය කතා කරන රාජ්‍යයෙන් පල් ලබන කිසි කෙනෙක් නෑ. එද එන්ඩ මගේ වචන විශ්වාස කරන්න කියලා තාත්තට කියනවා. පින්නතින මෙහෙම සඳහන් කරහම මහබෝසතාණන් වහන්සේගේ තාත්තා තේමිය පණ්ඩිතයෝ, තේමිය පණ්ඩිතයන්ගේ තාත්තා තීරණය කරනවා මම ආයි රාජ්‍යයට යන්නේ, මමත් මගේ පුතාගේ සමීපයේම පැවිදි වෙනවා. එහෙම තීරණය කරහම අම්මත් පැවිදි වෙනවා. දොළොස් දාහක් දාසේ දාහක් මහසෙනග ඔක්කොම පැවිදි වෙනවා. අඬබෙරයක් ලවනවා රාජ්‍යයේ කැමති කැමති කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. ඒ කැමති කැමති සියලු දෙනාම ඇවිල්ලා පැවිදි වෙනවා. දැන් බර්ණස් රාජ්‍යය සම්පූර්ණයෙන්ම හිස්. බර්ණස් රාජ්‍යයේ ඉන්නේ රාබුන මිනිස්සු විතරක් ඉතුරු වෙලා ඉන්නවා. අනික අය ඔක්කොම ගිහිල්ලා පැවිදි වෙලා. වෙනත් රාජ්‍යයක රජෙකුට ආරංචි වුණා බර්ණස් රජුරුව මහණ වෙලා. බර්ණස් රජුරුවන්ගේ රන් රිදී මුතු මැණික් පුරවපු ගබඩා ඔක්කොම ඇරලා රත්තරන් පත්‍රයක හසුන් පතක් ලියලා රාජාංගනී කණුවක එල්ලලා තියෙනවා කැමති කෙනෙක් කැමති විදිහට මේ ධනය අරන් යන්න කියලා. අර බාහිර රජුරුව රාජ්‍යයට ඇතුල් වෙනවා. දෙව්පුරයක් වගේ මේ රාජ්‍ය කොයි තරම් ලස්සනද. මේ රාජ්‍ය මට නේද, මට නේද මේක දැන් මට අයිති කරගන්න යුද්ධයක් නැතිවම පුළුවන්. එහෙම හිත හිතා හිත හිතා එන රජ්ජුරු මාලිගාවට ආවහම දකිනවා රන් රිදී මුතු මැණි රිසිසේ කැමති කැමති කෙනා අරන් යන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අර රජ්ජුරු දැනගන්නවා මේ ධනයෙන් කවදහරි කවර හරි අනතුරක් තියෙනවා. මේ ධනය මම සුවපත් කරන්නේ නම් සුවපත් කරන්නේ නැහැ. කරදරයක්මයි. ඇත්තටම ධනය කරදරයක්මයි. නිරයටම ගෙනියන්නමයි හේතුව. මිනිස්සු ධනය නිසා ඇන කොටාගන්නවා, ගහමරාගන්නවා, හිරේ විලංගිරේ යනවා, නඩු හබ කියනවා, අම්මා එක්ක තරහ වෙනවා, අම්මා එක්ක නඩු කියනවා, තාත්තත් එක්ක තරහ වෙනවා, තාත්තට ගහනවා, සහෝදර සහෝදරියෝ ජීවිත කාලෙට මත්හරිනවා මේ ධනෙ නිසා කොච්චර දේවල් වෙලාද. එනස එක වදයක්මයි. අර හසුන දැක්කහම ඒ රජ්ජුරු අර රාබුණ මිනිස්සුන්ගෙන් අහනවා උඹලගේ රජ්ජුරුව කොහාට ගියාද කියලා. ඒ මිනිස්සු කියනවා නැගෙනහිර පැත්තේ දොරටුවෙන් පිට වෙලා රජ්ජුරු යන්න ගියා කියලා. මේ රාජ්‍ය අල්ලගණ්ඩාපු රජ්ජුරුවොත් තමන්ගේ රාජ්‍යයේම පිරිස අරගෙන ඒ දොරටුවෙන් පිට වෙලා ගිහිල්ලා තේමිය පණ්ඩිතයෝ හම්බෙලා මහණ වෙනවා. තවත් රාජ්‍යයන් ගණනාවක අය රාජ්‍ය අතහැරලා තේමිය පණ්ඩිතයෝ ළඟ ගිහිල්ලා මහණ වෙනවා. පින්නතුනි, සක්‍ර දේවේන්ද්‍රයන් විසින් යොදුන් තුනක් දිග මහ පන්සලක් මවලා දෙනවා. ඒ පන්සලේ කාන්තාවන්ට මැද කොටස දෙනවා ආරක්ෂාව ඕන හින්දා. පිරිමි අය දෙපසට වෙලා ඉඳගෙන බවුම් වඩනවා. යම් ස්ත්‍රියකට වේවා යම් පුරුෂයෙකුට වේවා රාගසිතක්, දේශසිතක්, මෝහසිතක් ඇති වෙනවද මහ බෝසතාණන් වහන්සේ අභිඥාවෙන් ඒක දකිනවා. අහසට පැන නැගලා ඔහුට ධර්ම දේශනා කරලා නැවත රාගසිත නූපදින්න මනුශාසනා කරනවා. ඔවුන් ඒ අනුශාසනා වහලා අභිඥා ලබා ගන්නවා. අන්තිමට අර රාබීපු අයත් අන්තිමට ගිහිල්ලා මහන වෙනවා. ආන්ගේ අන්තිමට ගිහිල්ලා මහන වෙච්ච අය අතරේ හිටපු හුඟක් දෙනෙක් අන්තිම කාලේ අපේ ලංකාවේ උපදිනවා. ඒ ඉපදිච්ච අය අතරේ ඉන්නවා මලිය දේව මහරහතන් වහන්සේත්. උන්වහන්සේත් පිරිනිවන් පාන දවසි. ඒ වගේම තවත් එක රහතන් වහන්සේ නමක් විශේෂයෙන් සඳහන් කරනවා. අයෝගර ජාතකෙහි, හත්තිපාල ජාතකෙහි දුරින් සම්බන්ධ වූයෝ යැයි කියති. මද්දන නම් වෙහෙරේ වැඩ සිටි මහානාග කියන තෙරුන් වහන්සේ, මලියදේව තෙරුන් වහන්සේද පිරිනිවන් පාන දවසේ පින්නතුනි මුගපක්ක ජාතකයට සම්බන්ධ වූ පිරිසේ ආදී නිවන් දැක්ක අවසන් යයි කියලා කීවා. මුගපක්ක ජාතකයේ වගේ ජාතක කතා අවස්ථාවල් වල තවත් ජාතක කතා ගණනාවක් පින්නතුනි මෙතන සඳහන් කරනවා. එතන සඳහන් කරනවා කුද්දාල ජාතකය, මුගපක්ක ජාතකය, අයෝගර ජාතකය, හත්තිපාල ජාතකය. මේ සමාගම්වල බෝධිසත්වයන් සමග හිටපු අන්තිමට ගිහිල්ලා බෝසතාණන් වහන්සේ සමග එකතු වෙච්ච අය. ඒ අය අතර අපිත් හිටිය අන්තිමට ගිහිපු අය. ඒ සඳහන් කරන්නේ කවුද? මලීදේව මහරහතන් වහන්සේ. සඳහන් කරලා කියනවා එදා ඒ බුදු පිරිස හිටපු අනික් ඔක්කොම රහත් වෙලා ඉවරයි, නිවන් දැකලා ඉවරයි. අවසානෙට හිටපු අයගෙන් එක්කෙනෙක් මම. මේ පරිනිර්වාණයෙන් පස්සේ එදා මහබෝසතාණන් වහන්සේ සමග එකතු වෙන බුදු පිරිස අදින් ඉවරයි කියලා ප්‍රකාශ කරලා තමයි පිරිනිවන් පාන්නේ. මේ ජාතක කතාව අවසානේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා රාජ්‍ය අභිනිෂ්ක්‍රමණය කරපු හැටි ගැන සාකච්ඡා කර කර හිටපු භික්ෂූන්ට සඳහන් කළා, මහණෙනි මේ මගේ අන්තිම ජීවිතේ. පාරමිතා පුරලා පාරමිතාවන්ගෙන් පෝෂණය වෙච්ච මට එවන් දෙවන්ත රාජ්‍යයක් අත්හරිනවා කියන එක සුළු වැඩ. නමුත් මා ලාබාල බෝධිසත්වයෙක් හැටියට හිටපු කාලෙත් මහ ශ්‍රේෂ්ඨ රාජ්‍යයන් අත්හරින්න මට ඒ තරම් අමාරුනේ නෑ. එදත් එහෙම රාජ්‍යයන් අත්හැරියනම් මෙදා මේ රාජ්‍ය අත්හරිනවා කියන එක මට කවර කාරණාවක්ද? එහෙම සඳහන් කරලා අනුසන්ධි ගලපලා මුගපක්ක ජාතක කතාව දේශනා කරලා නිමා කළා. එහෙමනම් මේ ජාතක කතාවෙන් මුල් දේශනාව ඉඳලා අවසාන දේශනාව දක්වා මනාව ශ්‍රවණය කරහම මෙහි අන්තර්ගත ධර්ම කාරණාව, මෙහි අන්තර්ගත දහම් සාගරය ඔබේ මගේ මේ ජීවිතයට ගණ්ඩ තියෙන අවවාද, ජීවිත නිවැරදි කරගණ්ඩ තියෙන උපදෙස් මෙතකැයි කියල නිමක් නෑ. ඒ උපදෙස්වලින් තමන්ගේ ජීවිතය සරස ගණ්ඩ වටිනවා. ඒ අවවාද මේ ජීවිතයේ පැළඳගත් ආභරණ බවට පත්කර ගණ්ඩ වටිනවා. ආංගේ ධර්ම අවවාද නෙමති ආභරණයෙන් ජීවිතයේ සුන්දර කරගත්ත කෙනාගේ සසරත් ඒ වගේම සුන්දරයි. සතරාපායෙන් බිදිල සුගතියෙන් සුගතියට ගමන් කරලා අමාමහ නිවනින් සැනසෙන්ද මේ උතුම් ධර්මවාදය මේ සියලු දෙනාටම ආශිරුවාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.